සමම්ප්‍රිය හේරත්මැතිතුමා සෞඛ්‍ය.
මං අහනවා ගරු කතා නැහැ.
සත්‍ය දෙක කල්ලිල්ලනවා.
සෞඛ්‍ය මැතිතුමා.
සත්‍ය දෙක කල්ලිල්ලනවා.
කුමාර්සිරි රත්නායක මැතිතුමා.
ප්‍රශ්නය අහනවා ගරු කතා නැහැ.
ගරු කතානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනි කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු සපයනවා. ප්‍රශ්න අංකික අයන්න ඔව් දෙක ඔව් ආයන්න ඔව් මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ පසු වෛද්‍ය කාර්යාල මට්ටමින් එක් එක් පසු වෛද්‍ය කාර්යාලයට අදාළව අදාළ කිරිගව පාලනය යෙදෙන ගොවින්ගේ ප්‍රයෝජන සඳහා ලබා දීමට සුසු තනභූමි ලෙස අක්කර 5914ක ඉඩම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කතරගම දෙනුල්ල ඔක්කම්පිටිය බුත්තල ප්‍රමාණය අක්කර 4110යි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති මඩුල්ල ප්‍රදේශයේ අක්කර 1000යි. එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති කතරගම ඇතිමලේ අක්කර 804යි. මුළු එකතු අක්කර 5914යි. මෙම අඳුනාගත් ඉඩම්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළමනාකරණය කරනු ලබන බැවින් එම ආයතනවල නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීම සඳහා තනබිම් වෙන්කර දීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කෙරේ. තවද මේ වන තන වගාව තන කොළ වගාව සත්වාහාර භෝගයක් ලෙස නම් කිරීමටද කටයුතු කර ඇත. ප්‍රශ්න ඈ අදාළ නොවේ.
ස්තුතියි ගරු ඇමතිතුමනි. මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටියාගල සහ වත්තේගම කියන ගාමිලිධාරි වසම්වල මේ වෙනකොට ඇමතිතුමනි ගවපට්ටි 86ක් මේ වෙනකොට වන සංරක්ෂණයේ සතු ඉඩම් වලට මුදා හැරලා තියෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු විදිහට ප්‍රාදේශීය ලේකම් තුමාව මගින් පාලනය කරන පසුගිය කාලයේ ගොවීන් වගා කරපු ඉඩම් වලටත් ගවපට්ටි කීපයක් මේ වෙනකොට මුදා හැරලා තියෙනවා. මේ ගවපට්ටි එක 150කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට 120,000කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට මේ ප්‍රදේශයේ ගවීන් මේ ගවපට්ටි වල ඉන්නවා. මේ ගවීන් පසුගිය වසර කීපය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි මේ ප්‍රදේශයට සංක්‍රමණය වුණේ. ඉතින් අපි කීප අවස්ථාවකදම ඉල්ලීම් කරා මේ ගොවීන් වගා කරන වගාබීම් වලින් මේ ගවීන් නිදහස් කරන්න කියලා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනාන්තර නිදහස් කරගත්තේ වනවගාවකට. නමුත් අද වෙනකොට ඒ වනවගාව සිද්ධ වෙන්නේ නැහැ. ගවීන් විසින් මේ වෙනකොටත් ලොකු විනාශයක් කරලා තියෙනවා. ඒ වගේම ඇමතුමනි වැව් කීපයක්ම මේ වෙනකොට කුඹුරු අස්වද්දන්න හදපු වැව් කීපයක්ම මේ වෙනකොට ගවීන් ඇතුළත් කිරීම නිසා ගොඩ වෙමින් පවතිනවා. අර ඇමතුමනි මේ තනබිම් නිදහස් කරන්න මේ වසර ගණනාවක් තිස්සේ යෝජනා කළත් මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා ඔබතුමා හරියටම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාලවකවානුවක් මෙන්න මේ කාලය තුළ මේ කටයුතු අවසන් වෙනවා කියලා?
ගරු කතානායකතුමනි, මොණරාගල දිස්ත්‍රික්කයේට හම්බන්තොට ප්‍රදේශයෙන් පවා සතුන් සත්ව ආහාර සඳහා ඒ ගොවීන් යොමු කරන බව අපි හොඳ ආකාරව තේරුම් අරගෙන තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි, රටේ ඉන්න මේ සත්ව පාලන ඉරතලා ඉන්න අයට දිශික් මායිම් සීමා භාවිතා කරන්නේ නැහැ ඔවුන්ගේ කටයුත්ත වෙනුවෙන්. ඒ අනුව ගත්තාම ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව සත්‍යයක්. විශාල සතුන් ප්‍රමාණයක් ඒ කලාපයට ඇවිල්ලා ඒ ආහාර ලබා ගැනීමේ උවමනාව ඉටු කරගන්න නිසා එතුමා කිව විදිහට ඒ යෝජිත වැව් සංවර්ධනය කිරීම ආදී කටයුතු වලට පවා බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගරු මන්ත්‍රීතුමාගේ අභිමතය පරිදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් එකතු කරලා මේ වැව් සංරක්ෂණය කිරීම ක්‍රියාවලිය පිළිබඳවත් ඒ වගේම සත්ව පාලන කටයුතු වලට මේ ප්‍රදේශ භාවිතා කිරීම පිළිබඳවත් වනජීවි දෙපාර්තමේන්තුවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අවබෝධයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ පශු වෛද්‍ය කාර්යාල මට්ටමින් හඳුනාගෙන ඇති ප්‍රදේශවල මේ ගැටලුව පිළිබඳව අදාළ ආයතනත් එක්ක සාකච්ඡා මට්ටමින් පවතිනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගැනීම උදෙසා.
අජිත් මාන්නපර මහත්මයා මහජන ආරක්ෂක මහත්මයාගෙන් සිමිට.
අනෝ කතා නැතුමනි. ප්‍රශ්න එක පොලිස් අසමක සාමාන්‍යයෙන් වාර්තා වන අපරාධ සංඛ්‍යාව බිවා විශේෂ වූ අපරාධ වාර්තාවීමක් සිදු වී නැත. දෙක නැත. වර්තමානයේ අපරාධ වාර්තාවීමේ ප්‍රවණතාවය අවම වීම හේතුවෙන් මහජනයා බියට පත්වන අපරාධ වාර්තා වී නොමැත. එක පොලිස් අසමක නීතිය සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ලබා දී ඇති මානව සම්පත් හා භෞතික සම්පත් උපයෝගී කර ගනිමින් මහජනතාවට උපරිම සේවාවක් ලබා දීම සඳහා සියලු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇත. ඈ පැන නොනගිය.
ඔව් මානතුරු මැතිතුමා.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ලෝක පූජිත ගරු අජාන් බ්‍රහම් හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර පිටත්වීමට යන අවස්ථාවේ උන්වහන්සේ සඳහන් කරනවා ප්‍රභු ආරක්ෂක ක්‍රියාකාරීන් ඇවිදින්නට බැරි තරමට STF නිලධාරීන් හිටියා. ඒ වගේම එම නිසා උන්වහන්සේගේ පිටත්වීමත් පැය 12ක් ප්‍රමාද වුණා. අදාළ ෆ්ලයිට් එකට නැග්ගන්න බැරි වුණා. ඉතින් ඔබතුමා දැන් මෙහෙම ආරක්ෂාවක් ප්‍රභූන්ට එයාපෝර්ට් එක තුල STF එක දෙන්න ඕනිද නැත්නම් මේක ඔබතුමා විශ්වාස කරනවද මෙහෙම ඕනේ කියලා පොලිසිය භාර ආරක්ෂා භාර ඇමතුමා වශයෙන්?
ගරු කතානායකතුමනි, ඔය සිද්ධියේ STF එක්ක ප්‍රභු ආරක්ෂකයන් ව්‍යාපෝට් එක ඇතුළේ ඉඳලා තිබුණ නෑ. STF එක VIP ලවුන්ජ් එක ඇතුළට යන්නෙත් නෑ. ආයුධ සමග ඒගොල්ලන් ඉඳලා තිබුණේ එළියේ. ඒ යම්කිසි ප්‍රභුවරේ පිටවි යනකොට එතුමා සමග ආපු අය තමයි එළියේ ඉඳලා තිබුණේ. ඒක හින්දා නෙමෙයි මේ උන්වහන්සේට පිටත්වීමට බාධාවක් වෙලා තියෙන්නේ. උන්වහන්සේම කියන කතාව මම වීඩියෝ එකේ ඇහුවා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කලින් ඇවිල්ලා ඇතුළේ ඉඳගෙන හිටියා. නමුත් උන්වහන්සේව එයා ප්ලේන් එකට ගෙනියන්න පරක්කු වුණා. කලින් ඉඳන් ඉඳගෙන හිටියා. උන්වහන්සේත් මතක් කරුවා දැන් වෙලාව හරි නේද කියලා. එතකොට එතන ඉන්න නිලධාරීන් කිව්වා නෑ නෑ තව වෙලාව තියෙනවා කියලා. අන්තිමට ගෙනියනකොට ප්ලේන් එක ගිහිල්ලා. අන්න ඒකයි වෙලා තිබුණේ. ඒකින්ද ආරක්ෂකංශයේ මේ පුද්ගලයන් හින්දා නෙමෙයි මේ කිසි ප්‍රශ්නයක් වෙලා තිබුණේ.
එතෙන්දී මම තර්ක කරන්න යන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ එයාපෝර්ට් එක තියෙනවා වශයෙන් අපිට දැන ආරංචි අනුව ඔබතුමා ඔය හිතුවට ප්‍රභු ආරක්ෂකවරුන් ඒ කියන්නේ STF නිලධාරීන් ඇතුළට ගියා කියලා එතුමාගේ ප්‍රකාශය පවා තියෙන උන්වහන්සේගේ ප්‍රකාශය පවා තියෙනවා ඇතුළේ විශාල පිරිසක් ආරක්ෂකයන් හිටියයි කියලා. ඔබතුමා ඒ ගැන අපි තර්ක කරන්න ඕනේ නැහැ. යම් පරීක්ෂණයක් පවත්වන්න බලන්න ඒ ගැන එහෙම හිටියද නැද්ද කියන එක කියලා වාර්තාවක් ගන්න කියලා මම ඔබතුමාගෙන් මේ ඉදිරි අනාගතය සඳහා ඉල්ලා සිටිනවා. ඔව් දෙවෙනි ප්‍රශ්නේ වශයෙන් අපි දන්නවා ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන් ඉතාමත් හිගයි. රාජකාරී කරන්න විදිහක් නැහැ. ඒ තරමට වැඩි පැය 24 සේවය කරලා සමට සේවය ලබා දිය යුතු පුද්ගලින්ට සේවය ලබා දිය පුද්ගලන්ට ඒ ස්ට්‍රෙස් එක පිට කරන අවස්ථා ගොඩක් තියෙනවා. මොකද පැය 24කට ආසන්න කාලයක් පොලිස් නිලධාරීන් වැඩ කරනවා. ඒ තරම් පොලිස් නිලධාරීන් හිගයක් තියෙනවා ස්ටේෂන් වල. අර ඒකට එක හේතුවක් වෙලා තියෙනවා ඒ දිස්ත්‍රික්කයේ තියෙන ජනගහණය මත පහසුකම් ඒ පොලිසියට සපයන්නේ නැහැ. ඒ කියන්නේ සමහර එකම හැන්දෙන් තමයි කුඩා බල ප්‍රදේශයේ තියෙන පොලිසිත් විශාල බල ප්‍රදේශ පොලිසියට මුදල් වෙන් කිරීමේදී පහසුකම් සැලසීමේ නිලධාරියෙදී මේ සිදුවෙන්නේ. ඒ කියන්නේ අනුපාතයක් අනුව සිදුවෙන්නේ නැති එකත්. ඒ වගේම අපි දකිනවා ගරු ඇමතුමනි මේ අනවශ්‍ය තැන්වලට ආරක්ෂාව දෙනවා. සමහරට ආගමික නායකයෝ වෙන්න පුළුවන්, ආගමික පූජ්‍ය ස්ථාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තෝ මන්ත්‍රීවරුන්ට 6 දිනක් දීලා තියෙනවා. එතකොට ඇමතිවරුන්ට දෙනවා. මේවා අඩුගානේ මාසිකට සැරයක්වත් එහෙම නැත්නම් අඩුක විනිශ්චයකාරවරුන් වතුළු රාජ්‍ය නිලධාරීන්ට දෙනවා. මේවා වර්තමාන තත්ත්වයේ මතු අඩුගානේ මාසිකට සැරයක්වත් සමාලෝචනය කිරීමක්. මොකද මේ පොලිස් නිලධාරීන්ගේ හිගයක් තියෙද්දි සේවය කරගන්න බැරි අවස්ථාවක් වෙලා තියෙද්දි යම් සමාලෝචන වැඩපිළිවෙලක්වත් ආරම්භ කර තියෙනවද?
දරු කතානායකතුමනි, මාසිකට සැරයක් නම් සමාලෝචනය කර කර ඉන්න හම්බ වෙන්නේ. නමුත් මන්ත්‍රීතුමන්ලාට දීලා තියෙන ආරක්ෂාවට අමතරව 5400 ගාණක් වෙනත් අයට දීලා තියෙනවා. ඉතින් ඒක මම ළඟදී මම වාර්තාවක් ඇඳවල තියෙනවා. ඒක අපි සමාලෝචනය කරලා අයින් කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන් සියලු තැන්වල අඩු කරනවා.
ඔව්, දලසලප්‍රමිත
කෙටි පැහැදිලි කර ගැනීමක් ගරු ඇමතුමාගෙන්. ගරු ඇමතුමනි, මේ අජිත් මානප්පිරම මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට සමාන්තර ප්‍රශ්නයක් තමයි සංජීව එදිරිමාන ගරු මන්ත්‍රීතුමා මීට පෙරින් ඉදිරිපත් කළ තිබුණේ. ඔබතුමා පාතාලය මර්ධන කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට සුදුවන්ත වෙමින් මම මේක අහන්නේ. ගරු ඇමතුමනි, දැන් පාතාලය හෝ එළියේ ආරක්ෂාංශ වලින් බැහැරව ගිනියාවේ විශාල ප්‍රමාණයක් සංසරණය වෙන බව පැහැදිලි කාරණාවක්. අපිට මතකයි ගරු කතානායකතුමනි, 80 දශකයේ පළාත් සභාවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොග ගාන ගිනියාවේ නිකුත් කරා. ඊට පස්සෙත් මන්ත්‍රීවරයෙක්ට සහ සමහර වෙලාවට පළාත් පාලන ආයතන ප්‍රධානීන්ටත් ගිනියාවේ නිකුත් කරපු අවස්ථාන් තියෙනවා මෑත කාලෙක. ඒ නිසා කොතනක හරි දත්තයන් තියෙනවද? දැන් ඒ දුර කාලේ අහෝසුනෙන් පස්සේ මේ මහජන නියෝජිතයන් ඒ ගිනියාවි බාර දුන්නද කියලා? මොකද ස්වයංක්‍රීය නවීන පන්නේ ගිනියාවි. ඒ නිසා විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන් ගරු ඇමතුමනි. ඒ නිසා මම විශ්වාස කරනවා එක දොරක් වෙන්න පුළුවන් මේ ගිනියාවි යුද්ධ කාලේ අමතරව යුදපාසු බිමට අමතරව එක දොරක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ දත්තයන් තියෙනවද? එමෙතන ඒ පිළිබඳ සංගරණයක් සොයා බැලීමක් කරන්න ඔබතුමා කටයුතු කරනවද? ඒක දෙවෙනි කාරණේ ගරු සභානායකතුමාගෙන්. ගරු සභානායකතුමනි, ඉතා වැදගත් ඊයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා කියලා ඔබතුමා මෙරට දරුවන්ට කිව්වා. අර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල සිසුන්ට අවශ්‍ය ණය 6 වෙනි කාණ්ඩය සහ 7 වෙනි 7th batch එකේ. ඒ පිළිබඳවත් ඔබතුමා මගෙන් පස්සේ මේ දරුවන්ට පැහැදිලි කිරීමක් කරත් හොඳයි මේ ඇමතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ. ඒ කියන්නේ දරුවෝ විශාල උනන්දුවකින් බලාගෙන ඉන්නවා. මොකද දරු ජනාධිපතිතුමාම 2017 පටන් ගත්තු ක්‍රමවේදයක් ඔබතුමා එකට දක්වන උනන්දුව ගැනත් සුදුසුන්ත වෙනවා.
ගරු කතානායකතුමනි, ඒ ගිනියාවි සම්බන්ධ ප්‍රශ්නයට ලයිසන් බලපත්‍ර වලට නිකුත් කරපු ඒවා ඒ දුර කාලේ ඉවර වෙනාට පස්සෙත් තියාගන්නවද කියන ප්‍රශ්නය ඇත්තටම මේක ආරක්ෂක අමාත්‍යංශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. හේතුව ඒ බලපත්‍ර නිකුත් කිරීම එවැනි ක්‍රියාදාමයක් සිදුවෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්, මගේ අමාත්‍යංශයෙන් නෙමෙයි. හැබැයි සිදුවීමක් වුණහම අපි සාමාන්‍යයෙන් පරීක්ෂා කරනවා, පරීක්ෂණයේදී බලනවා මේ අවිය කොහෙන්ද ලැබුණේ කියලා. ඉතින් දැනට නම් අපිට මේ මෑතකදී කොහෙවත් මේ බලපත්‍රයකට නිකුත් කරපු බලපත්‍රය සමග නිකුත් කරපු අවියක් යම් කිසි ක්‍රියාදාමයකට යෙදෙව්වා කියලා නම් වාර්තා වෙලා නැහැ.
විපක්ෂ නායක 22 ප්‍රශ්නය අහන්න ඔබතුමා
නැහැ. ඊට පෙර අපේ මහජන ආරක්ෂක මිතුමාගෙන් අහන්න ඕන වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. අමාත්‍යතුමනි, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් සහ පොලිස් සැරයන් තනතුරුවල දැන් උපාධි ධාරීන් ඉන්නවා 300කට ආසන ප්‍රමාණයක්. හැබැයි මේ පිරිසට ශ්‍රී ලංකා පොලිසිය තුළ උසස් වීම ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් නැහැ. මම අහන්න කැමති තමන්ගේ පෞද්ගලික වියදමෙන් රාජකාරී කටයුතු කරන අතරතුර උපාධිය ලබාගත් මේ 300ක පමණ උපාධිධාරී එනමුත් දැනට ඉන්නේ පොලිස් කොස්තාපල් පොලිස් සැරයන් කියන තනතුරවල, ඒ අයට විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරී තනතුරට හෝ එහෙමත් නැත්නම් ඩිරෙක්ට් ASP රෙක්‍රූට්මන්ට් කරන වැඩසටහනට හෝ ඒ අයට SIIP ඒ පොසිෂන්ස් වලට යන්නේ තනතුරු වලට යන්න යම් කිසි ක්‍රමවේද සකස් කරන්න පුළුවන්ද? ඒ මොකද මේගොල්ලෝ මේගොල්ලොන්ගම වියදමින් උපාධිය ලබාගත්තු දැනට ඉන්න පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරු. මට මතකයි ආරක්ෂක සහායකවරුන් හැටියට හිටපු කණ්ඩායම ඇත්තටම සුදුසුකම් පරීක්ෂාවකින් තොරව පෞගිය කාලේ පොලිස් කොස්තාපල් තනතුරට අන්තර්ග්‍රහණය කරා. ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. ඒක හරි වැඩක්. මොකද ආරක්ෂක සහායකවරුන් යුද සමයේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. මේ වගේ විශේෂත්වයක් සලකන්නට බැරිද? මේ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා උපාධිධාරීන් පොලිස් සර්ජන්ස්ලා, පොලිස් කොන්ස්ටබල්ස්ලා. ඒ අයට ඉහළ තනතුරට යෑමේ ඉනිමඟ සකස් කරන වැඩපිළිවෙලකට ඔබතුමාට ක්‍රියාපටිපාටි සකස් කරන්නට පුළුවන්ද කියන එක මම අහන්න
කැමතියි. කතානායකතුමනි, දැනට නම් එහෙම මේ ක්‍රියාපටිපාටියක් නැහැ. ඒ මොකෝ කොස්තාපල් හරි සාජන් හරි වෙලා ඉන්නකොට ඒතන ඉඳද්දී ඒගොල්ලන් උපාධියක් ලබා ගත්තා නම්, ඒ මොකෝ අපි එහෙම උසස් වීම දෙන්න යනවා නම් අපි 40,000-50,000ගේ ඉදිරිය බලල තමයි ඒක කරන්න වෙන්නේ. නැතුව එකපාරට උපාධියක් ගත්ත ගමන් SI කරන්න එක්කෝ IP කරන්න එහෙම ක්‍රියාදාමයක් නැහැ දැනට. ඉතින් අපිට ඕක තව ටිකක් අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ඩිරෙක්ට් SP එක ගොඩක් අඩු කරලා තියෙන්නේ. මොකෝ පහුගිය කාලේ ওই ඩිරෙක්ට් SP ගන්න එකට ලොකු විරෝධයක් තිබ්බා පොලිස් සේවාවෙන්ම. ඉතින් එවැනි ගැටලු තියෙනවා. ඉතින් ඔබතුමා ඔය අහපු ප්‍රශ්නෙට අපි ඒක ගැන සලකලා බලලා බලන්නම් එහෙම අපිට පුළුවන්කමක් තියනවාද කියලා.
ඔව්. අවධාරණය කරන්න කැමති මේ නිලධාරීන් තමන්ගේම වියදමින් උසස් අධ්‍යාපනය ලැබපු කොට්ටාසයක්. මම බලන්ද මෑත කාලීනව උප පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදී රජය සම්පූර්ණයෙන්ම වැය දරලා රජයේ වියදමින් අවුරුදු 4ක කාලයක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට දැනට උප පොලිස් පරීක්ෂකට ඉහළ තනතුරු ඔබොන්න නිලධාරින්ට පාඨමාලා ගාස්තුවෙන් 60%ක් රජය වැය කරලා උපාධිය හදාරන්නට දෙනවා. ඒව නරකයි කියලා කියන නෙවෙයි, ඒවා හොඳයි. ඒවා එලෙසම කරගෙන යන්න. නමුත් මම මේ කියන්නේ ස්වකීය වියදමින් උපාධිය ලබාගත්තු මේ 300ක් ඉන්නවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ කොස්තාපල්වරු සහ සාජන්වරු. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ ගැන නැවතත් වරක් හිතලා බලලා ඒ අය මේ උසස් අධ්‍යාපනය ලබාගත්තු තත්ත්වය තුළ ඒ අයට ඉදිරියට යන්නට යම්කිසි ඉනිමඟක්, කරිය පාත් එකක් සකස් කර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හරි, බොහොම ස්තුතියි. දැන්
ගරු අමාත්‍යතුමාගෙන් එක්තරා විදිහක ඉල්ලීමක්. ගරු කතානායකතුමනි, මේ කාල සීමා තුළ ඔබතුමාත් දන්නවා විශේෂයෙන්ම දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාතර ප්‍රධානව පාතාලය විශාල වශයෙන් හිස එසවීමක් ඇති වෙලා තියෙනවා. මේ කටයුතු, පාතාල කටයුතු සංචාරක ප්‍රදේශවල බොහෝ විට සිදුවෙන බව පහුගිය සිදුවීම්වල ඔබතුමාත් දන්නවා. දැන් සංචාරක පොලිසි ස්ථාපනය කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තිනවා දිගින් දිගටම. උණුවටුන උදාහරණයකට සංචාරක පොලිසිය දැන් ජනාධිපතිවරු 4 දෙනෙක් ඉදිරියේ උපදේශක කාරක සභාවේදී සංස්ථාපනය කරන්න කියලා ඉල්ලලා අනුමත කළා, පිළි අරගෙන තැනුත් පෙන්නලා. නමුත් අද වෙනකන් පිහිටවීමට හැකියාවක් ලැබිලා නැහැ. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මම. විශේෂයෙන්ම මේ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක පොලිසි පිහිටවන්න. ඒ වගේම මොකද කුඩු විශාල වශයෙන් පැතිරිලා තියෙනවා ඒ ප්‍රදේශවල. ඒ මර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතරේ සංචාරක පොලිසි පිහිටවීමේ කටයුත්ත කඩිනමින් කරන්න කියලා ඉල්ලනවා. ඒකට යම්කිසි පියවරක් ගන්නවද අරගෙන තියෙනවද කියලා.
තැනැක්තුමනේ, අපි ගිය සතියේ සංචාරක ඇමතුමත් මාත් සියලුම නිලධාරීනොත් දකුණු පළාතේ මාතරයි ගාල්ලේ සියලුම සංචාරක හෝටල් හිමිකරුවන් පොඩි රෙස්ටෝරන්ට්ස් උනක් හිමිකරුවන් සියලු දෙනා මුණ ගැහුණා. මුණ ගැහිලා අපි වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඔය පොලිස් ස්ථාන හරි පොලිස් පෝස්ට් හරි පිහිටවන එක. ඉතින් ඔය ඉස්සර කියපු තැම්ම සමහට වෙන්න බෑ. ඒක දැන් තියෙන ප්‍රශ්නෙට හරියන තැනක් අපි හොයාගෙන යනවා. නැතුමනි, ඒ වගේම අපි දැන් දකුණු පළාතේ මෑතකදී පහුගිය සති දෙක තුන ඇතුළතදී ලොකු ඔපරේෂන්ස් දෙකක් කෙරුවා. පාතාලේ මඩින්ඩයි අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. ඒ පොලිසිය, STF එක, යුද හමුදාව ඔක්කොම සම්බන්ධ කරගෙන එවැනි දේවල් අපි කරගෙන යනවා මේ දවස්වල. එන් දකුණේ තරන්නේ මේ බස්නාහිර පළාතේ දෙකේම ඒ දේ කෙරෙනවා.
හරි, බොහොම ස්තුතියි මුතුමා. දෙවෙනි වටේ මිලන් ජයතිලක මැතිතුමා, වැවිලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට තියෙන ප්‍රශ්න අහනවාද? සභාගත කරන බොහොම ස්තුතියි. 27-2 අර්ථයේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පෙර නොවිරු අයුරින් විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තිය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකින් රැසක් අද වන විට රට හැර යාමේ වාතාවරණයක් උදා වී තිබෙනවා. මේ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් නොව පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලද දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. කෙසේ නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල රජයේ නව බදු අය කිරීමේ ක්‍රමවේදයේ හමුවේ ආයතනයට ඇතිවන පාඩු සියල්ලම පාහේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අපට වාර්තා වේ. මීට අමතරව ඇතැම් විශ්වවිද්‍යාල තුළ සිදුවන පරිපාලනමය අක්‍රමිකතා සහ අකටයුතුකම් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම ප්‍රබල හානියක් ගෙන දෙනු ලබනවා. එබැවින් මේ සඳහා රජය කඩිනම් පියවර නොගතහොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම යළි ගොඩනැගිය නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් හැටියට සලකලා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. මෙරට රජයේ විශ්වවිද්‍යාල සඳහා අනුමත විශ්වවිද්‍යාල ආචාර්යවරු සංඛ්‍යාව කොපමණද? දැනට සේවයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු සංඛ්‍යාව කොපමණද? ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොපමණ සංඛ්‍යාවකගේ හිඟයක් පවතීද? එය කොපමණ ප්‍රතිශතයක්ද? රජයේ විශ්වවිද්‍යාලන්ගේ මේ වන විට ඉගෙනුම ලබන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවන් කොපමණද? ඉදිරි වසරවලදී රජයේ විශ්වවිද්‍යාල තුළට ඇතුළත් කරනු ලබන ශිෂ්‍යයින් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන්නේද? එසේනම් ඒ සඳහා දැනට සේවයේ නියුතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද? එසේ නොවන්නේ නම් ඒ සඳහා රජය ලබා දෙන විසඳුම් මොනවාද? ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව විශ්වවිද්‍යාලවල එක් එක් පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍ය අනුපාතයට සාපේක්ෂව සිටිය යුතු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව කොපමණද? ඒ අනුව මෙරට සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමාවෙන්න, ඒ අනුව මෙරට සියලුම විශ්වවිද්‍යාලයන්ගේ ශිෂ්‍ය අනුපාතයට සාපේක්ෂව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොමැති බව රජය පිළිගන්නේද? එය මෙරට උපාධි සහතිකය සඳහා ඇති ජාත්‍යන්තර පිළිගැනීම අඩුවීමකට හේතුවක් නොවන්නේද? රජය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට සිටින වෘත්තිකින් විශාල පිරිසක් විදේශගතවන බවත්, දැනට විදේශගතව සිටින අය නැවත පැමිණීම ප්‍රතික්ෂේප කරන බවත් රජය දන්නේද? ඒ අතර වැඩි පිරිසක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බව රජය පිළිගන්නේද? මෙම තත්ත්වය මෙරට සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේම අනතුරේ හෙලීමක් නොවන්නේද? මේ සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්? විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ කුසලතා පදනමින් 10%කට හා අඩු ආදායම් ලාභී 90% ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජය මගින් ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට කිසිදු ප්‍රථම වර්ෂ දෙදස් විස්ස දෙදස් විසියක ඉන්ටෙක් එකේ ශිෂ්‍යයකුට ලබා නොදී ඇති බව වාර්තා වෙන. එය සත්‍යයක්ද? මෙම ප්‍රමාදය නිසා රටේ ආර්ථික අර්බුදය හමුවේ අඩුවාදායම් ලාබී ශිෂ්‍යයෙන් 15,000 අධික සංඛ්‍යාවට බරපතල අසාධාරණයක් සිදුනුවන්නේද? එසේනම් මෙම පිරිස සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? රුහුණු විශ්වවිද්‍යාලයේ උපකලපතිවරයා විසින් විශ්වවිද්‍යාලය තුළ සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කෙසේද? මෙම උපකුලපතිවරයාට එරෙහිව පවතින චෝදනා අතරින් මූල්‍ය වංචා සහ පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනාද තිබෙන නිසා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම ප්‍රමාද කිරීම පවා එම විශ්වවිද්‍යාලයට සිදු කරනු ලබන බරපතල අසාධාරණයක් නොවේද? අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිදු ඇති බවට වාර්තා වූ අක්‍රමිකතා හේතුවෙන් එහි පරිපාලනමය සහ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අධ්‍යාපන ඇමතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ මොනවාද? එම නිර්දේශයන් ක්‍රියාවට නැංවීමට රජය මේ වන විට පියවරගෙන තිබේද? ඒ කෙසේද? නොයසේ නම් මෙම විශ්වවිද්‍යාලයන් තුළ පවතින ගැටලු විසඳීමට අවශ්‍ය කඩිනම් පියවර නොගෙන රජය බලා සිටින්නේ සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේම බිඳ වැටෙන තුරුත්. මේට අමතරව ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ අවසරය පරිදි මං ගැටලුවක් මතු කරන්න කැමති යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ සිසු දූ දරුවන් දෙබරව ජාතික පාසලේ 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය. තවශ්‍යන යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනගත දෙබරව ජාතික පාසලේ පෝෂිත පාසල. එහි එක් ශ්‍රේණියකට සමාන්තර පන්ති 4ක් පැවැත්වීමට අනුමැතිය ලබා තිබෙන වර්තමාන සිසුන් 790ක් පමණ අධ්‍යාපනය ලබන. 2012 වසරේදී ඔබතුමා හොඳින් දන්නවා ද්විතීක පාසල් 1000 ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දෙබරව මධ්‍ය මහා විද්‍යාලයේ පෝෂිත ප්‍රාථමික පාසල් වශයෙන් යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලය නම් කරලා තිබෙනවා. හැබැයි 2014 වසරේදී අත්නෝමතිකව එකවර දෙබරව ජාතික පාසලේ සමාන්තර පන්ති 9 දෙකක් වසා දැමීම තුළ ශිෂ්‍ය 90කට ඒ අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම බඳවා ගැනීමේ ශිෂ්‍යින් ප්‍රමාණය 120 දක්වා අඩු වෙලා තිබෙනවා දෙබරව ජාතික පාසලට මේ කියන යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට. ඒ නිසා මේ පාසලේ සිසුන් විශාල ප්‍රමාණයකට මේ තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන මොහොතක මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති අර අහිමි කරපු සමාන්තර පන්ති ටික නැවතත් වරක් ලබා දෙන්නට කටයුතු කරන්න. ඒ තුලින් අපිට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය මත මම ඉල්ලීමක් කරනවා තවත් ගැටලුවක් ඉදිරිපත් කරන්න. මම ඒක ඔබතුමා උත්තර දුන්නන් පස්සේ මම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට අවසරය ලබා දෙන්න. ස්තුතියි.
ගරු කථානායකතුමනි, ප්‍රථමයෙන් ගරු ඩලස් සලහා පෙරම මැතිතුමා ප්‍රශ්නයක් මතු කළා. ඊට පෙර විමල් විරංස් මැතිතුමාත් ප්‍රශ්නයක් මතු කළා. නාන් ස්ටේට් සෙක්ටර් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ලංකා බැංකු මගින් සෑම වසරකම අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයින්ට ණය මුදලක් ලබා දෙනවා. ඒ ණය මුදලේ පොලිය භාණ්ඩාගාරය විසින් දරාගනු ලබනවා. සම්පූර්ණයම දිගටම 6 වෙනි කාණ්ඩය දක්වා ණය මුදල් සැපයුවේ ලංකා බැංකුව 4000කට මදක් වැඩි සංඛ්‍යාවක්. දැන් එක මේ අවුරුද්දේ 5000ක් වෙලා තියෙනවා. එසා එතුමා කණ්ඩායම් දෙකක් ගැන ප්‍රශ්න කළා. එකක් 6 වෙනි කණ්ඩායම දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ඔව්, අවුරුද්දක් ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අපි ඊයේ කැබිනට් එකේදී භාණ්ඩ මේ මුදල් අමාත්‍යංශ නිර්දේශ අනුව අපි විසඳලා අවසන් කළා. එතකොට ඒ 6 වෙනි කණ්ඩායමේ ප්‍රශ්නේ අවසානයි. 7 වෙනි කණ්ඩායමටත් ඒ ප්‍රශ්නේම ආවා. මොකද ඒකට හේතුව 9% සිට පොලිය 20% උඩට ගියාම ඒ පොලි ප්‍රමාණය කොහොමද දරන්නේ කියන කාරණේ. දැන් මේ පිළිබඳව සාකච්ඡා කළා. වෙනදට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන නෑ මුදල් 5000ම වෙනුවට ලංකා බැංකුවත් මහජන බැංකුවත් ඉතිරි කිරීම බැංකුවත් බැංකු තුනම සමානව බෙදාගෙන මේ ණය ලබා දීමට කටයුතු කරගෙන ගිහිල්ලා තිනවා. ලංකා බැංකුවේ යෝජනාව මදක් ප්‍රමාණ ඉන්න මම ඉවර වෙනකන් ලංකා බැංකුවේ යෝජනා මදක් ප්‍රමාද වුණා අනිද්දා දිනේදී. බ්‍රාස්මින් දෝන්න ඔබතුමාටත් මම ආරාධනා කරනවා 11 මාර්ට් මගේ සභානායක කාර්යාලයේදී ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමත් ලංකා බැංකුවත් මහජන බැංකුවත් ඉතිරිකිරීම බැංකුවේ බලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් සහ උසස් අධ්‍යාපන නිලධාරීන් සමග සාකච්ඡාවක් තියලා අපි ඒ කටයුත්තත් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමගේ ප්‍රශ්නේ ඕකමද?
නෑ, මේකම තමයි මම පොඩක් එකතු කරන්න කැමති. මේ ප්‍රශ්නය අපි අහලා ගරු රංජිත් සිමල පිටියේ මැතිතුමා මේ සභාවේ උත්තරයක් දුන්නා. දැන් මේ ප්‍රශ්නේ හරි අපි පොලී රහිත ණය ලබා දෙනවායි කියලා. මේ එක හැන්සත් ගත වෙලා තියෙනවා. ඔබතුමා නැහැයි කියනවා නම් මම මේ හැන්සත් වර්තාවත් ඉදිරිපත් කරන්න. නෑ, මම කියන්නේ මේ සභා ගර්භයට ඇවිල්ලා එතුමා කිව්වා. මම දන්නේ එතුමා මේ අවස්ථාවේ සභාවේ ඉන්නවද කියලා. නෑ, හරි. ඉතින් එතුමා එහෙනම් මේ සභාවට කියන්න බෑනේ මේ මේ බොරුවක්. සාවද්‍ය ප්‍රකාශය.
එතුමා කිව්වේ 6 කණ්ඩායමේ ප්‍රශ්න විසඳුවා. 7 කණ්ඩායමේ ලංකා බැංකුවේ යෝජනාව එන්න තිබුණා. ඒකත් දැන් අනිද්දාට ගෙනල්ලා අපි ඒකත් අවසන් කරනවා.
නිසා කියලා කියන තැනනේ. දැන් හැබැයි මෑත කාලෙදි නිවේදනය වුණා පොලි අනුපාත 15 ගිහිල්ලා. දැන් 14.5 වගේ ගිහිල්ලා. ඒ එම්නම් ඒ 20 තැන අනම්‍ය වින් එකෙන් විශාල අසාධාරණයක් වෙනවනේ. ඉතින් මම හිතනවා මේ පිළිබඳව අපි සාකච්ඡාවට එන්නම්. නමුත් රජයේ විදියට
බැංකුවකට පුළුවන්කම තියෙන්න ඕනේ මුදල් වැළඳපොළ උච්චාවචනය වීම පුරෝකථනය කරන්න. මමත් බැංකුවකනේ හිටිය අවුරුදු 9.36. හරි. එතකොට එක්ස්චේන්ජ් රේට් එකත් එහෙමයි, පොලි අනුපාතයත් එහෙමයි. දැන් මහ බැංකුව අධිපතිතුමාම ප්‍රකාශ කළා ගිය සතියේ බැංකු පොලි අනුපාතය ස්ථාවර බැංකු පොලි අනුපාතය 15 පල්ලෙහාට එනවායි කියන්නේ. ඉතින් එහෙමනම් අනිවාර්යෙන් 120ට උඩින් තියෙන මේ බැංකු පොලි අනුපාතය පල්ලෙහාට එනවා. ඉතින් ඒක පුරෝකථනය කළා ඉස්සරහා අවුරුදු 12කට මේ දෙන්නේ ණය දරුවන්ට ගෙවන්න. ඉතින් ඒකට බැංකු කරණේම තිනවා මේ ණය දෙන්නේ නැත්නම් බැංකුවක් ගෙනියන්න බෑනේ. ඒක මූල ධර්මයක්. ඉතින් ඒක අනිද්දාට මම එයත් එක්ක සාකච්ඡා කරලා ඒක විසඳලා දෙනවා. ගරු කථානායකතුමනි, 27.2 ප්‍රශ්නෙට පිළිතුර. 1. මෙරට රජයේ විශ්වවිද්‍යාල සඳහා අනුමතු විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ සංඛ්‍යාව 9131කි. දැනට සේවයේදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ සංඛ්‍යාව 7061කි. යනු විශ්වවිද්‍යාල ආචාර්යුන් කොපමණ සංඛ්‍යාවක් හිඟයක් පවතීද? හිඟය 2070කි. ඒ කොපමණ ප්‍රතිශතයද? 22.67%. දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු. රජයේ විශ්වවිද්‍යාලයන්ගේ මේ වනට ඉගෙනුම ලබන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 132,350යි. නැම උත්තරේ දීගෙන යන්න. ඔ දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර 132,350යි. ඒකේ බ්‍රේක් අප් එකක් දෙනවා නම් මේක හොඳයි දැනගන්න පාර්ලිමේන්තුවේ මම මේ උත්තර දෙන නිසා. මේ මුළු සංඛ්‍යාව 132,350න් ශිෂ්‍යයින් පිරිමි ළමයි සංඛ්‍යාව 46,581යි. ශිෂ්‍යාවන් සංඛ්‍යාව 85,769. දෙගුණයකට ආසන්න විශ්වවිද්‍යාල පද්ධතිය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට ඔව් වැඩි කිරීමට කටයුතු කරනවා. ප්‍රමාණවත් නැහැ දැනට. ඊළඟ ප්‍රශ්නේ, ඒ සඳහා රජය ගනු ලබන විසඳුම මොනවාද? ඒ මදිපාඩුව සම්පූර්ණ කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා. 2019-20 වසරවලදී 10,000ක් අලුතෙන් බඳවගත්තා. නමුත් ඊට සාපේක්ෂව ආචාර්ය බඳවගත්තේ නැහැ. දේශනශාලා පාසුකම් ලැබුණෙත් නැහැ. ඉතින් විශාල පීඩනයක් ආචාර්යවරුන්ටත් එනවා රැඳී සිටින කණ්ඩායමට. ඉතින් ඒ නිසා ඒකත් එක්ක තමයි මේ ආර්ථික ප්‍රශ්න ආවේ. ඒක නිසා අපි දැන් ඒකට පිළියම යොදාගෙන යනවා. දැන්ට ස්ථිර සේවයේ නියුතු ආචාර්ය සංඛ්‍යාව 7061ක් වන අතර తాවකාලික සේවයේ නියුතු ආචාර්ය සංඛ්‍යාව 1062කි. ඒ අනුව දැනට සමස්ත සේවයේ නියුතු ආචාර්ය සංඛ්‍යාව 8123කි. රජයේ පවතින මෙම ආර්ථික තත්ත්වයේ තුල එසේ වුවත් පසුගිය දා පැවති සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත් අතිගරු ජනාධිපතිතුමත් රජයේ නිලධාරීන් සමග විශ්‍රාම ගොස් සිටින සහ සේවයෙන් හැර ගොස් සිටින ආචාර්යවරුන් දැන් ගණනය කරගෙන යනවා. ඒ සංඛ්‍යාව බඳවා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු දැන්ට කරගෙන යනවා භාණ්ඩාගාරයත් සමග. තුන්වෙනි ප්‍රශ්නය පිළිතුරු. ජාත්‍යන්තර නිර්ණායකයන් අනුව තිබෙන තත්වය ගරු කථානායකතුමනි මම ප්‍රශ්නයට පිළිතුර. ජාත්‍යන්තර නිර්ණායකයන් සිටු සංඛ්‍යාව 11,293 සිටින සංඛ්‍යාව 6,677. දැන් මේ අනුව ඒ අනුපාතය දැනට නැහැ. ඒක තමයි ඇත්ත. මෙරට උපාධි සහතික සඳහා ඇති ජාත්‍යන්තර පිළිගැනීම මේකට බලපෑමක් වෙනවද? එසේ ඒ ආකාරයෙන් සිදුවන්නේ නැහැ. විශ්වවිද්‍යාල රේටින්ග්ස් කිරීමේදී ඒ රේටින්ග්ස් කිරීමේදී අපිට ඒ රේටින්ග්ස් වල අගේ පල්ලෙහාට යන්න මේක හේතුවක් වෙනවා. කිසිම ආකාරයකින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උපාධිය ප්‍රමිතිය දුර්වල වෙලා නැහැ, ආචාර සංඛ්‍යාව අඩු නැහැ කියලා. නමුත් රේටින්ග්ස් වල පහළ යාමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම වෙනවනේ. දැන් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 62ක් වුණොත් පන්ති ඉන්න ඕන ගන්න 40ට ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ වගේ තමයි ඒ තත්ත්වය. ගරු කථානායකතුමනි, හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර. පසුගිය වසර තුන 2020-21-22 තුලදී සේවය හැරගිය සහ ඉල්ලා සීම නිසා විශ්වවිද්‍යාල ආචාර්ය සංඛ්‍යාව 462ක් ලෙස තොරතුරු ලැබී ඇත. පහ 2020 වසරේ පැවැත්වූ අපසු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2021 අධ්‍යයන වර්ෂයේ මහපොළ ශිෂ්‍යාධාර සඳහා සුසුකම් ලැබූ ආයතනකරුවන්ගේ තේරීම් කටයුතු අවසන් අධීරේ පවතින අතරේ මධ්‍යන වර්ෂය සඳහා සිසුන් 16,000කට පමණ මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කරන අතර ජූනි මාස අවසන් වීමට පෙර සුසුකම් ලැබූ සිරු ශිෂ්‍යන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කරනු ලැබේ. අඩු ආදායම් ලාභී සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර පාසුකම් ලබා දෙන තුරු ශිෂ්‍යාධාර පාසුකම් ලබා දීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අදාළ විශ්වවිද්‍යාල දැනුවත් කර ඇත. 6. රුහුණු විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයාට විරුද්ධව නාගා ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු පියවරගෙන ඇත. 7. ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් නිමායතනයේ කටයුතු යථා තත්ත්වයට ගෙනීමට අපොහොසත් වී ඇති බැවින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආ වගන්ති යටතේ මෙම උපකුලපති වෙනුවට නිසි බල දරුපත් කරමින් ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවරගෙන ඇත. 27(2) ප්‍රශ්නවලට පිළිතුරු ටික අනිත් එකත් මම කියන්නේ දෙබර බබයි. ගරු විපක්ෂ නායකතුමා තව ප්‍රශ්නයක් මතු කළා. දෙබරබව ජාතික පාසලේ ඔබතුමා කීනා කරලා පන්ති දෙක කඩු වෙලා තියෙනවා පසුගිය කාලේ. ඉතින් යටාලතිස්ස විද්‍යාලය ආරම්භ කළා යටාලතිස්ස පෝෂිත පාසල හැටියට එන දරුවන් ඇතුළත් කරනකොට ප්‍රශ්න වෙන්නේ මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේම පහේ ශිෂ්‍යත්වය මත ඉහළ ලකුණු ගත්ත දරුවන්ට ඒ අවස්ථාව අහිමි වෙනවා. දැන් මෙවර 120 උඩ තමයි යටාලතිස්ස දරුවනොත් ඇතුළත් කරන්න කටයුතු කරන්නේ. එතකොට 90ක ගරු විපක්ෂ නායකතුමනේ 90ක හිඟයක් ආවා. ඔව්. පස්සේ ගිය සතියේ මම කලාප අධ්‍යක්ෂක ඊළඟට ජාතික පාසල් අධ්‍යක්ෂකතුමිය සියලු අදාළ බලධාරීන් පාසල් කටයුතු මේ සියල්ල ගැනලා සාකච්ඡා කළා. ඒකට අවශ්‍ය විසඳුම දුන්නා. දැන් මම හිතන්නේ පන්ති දෙකට අවශ්‍ය ප්‍රමාණය වැඩි කළා. ඒ සියලු දෙනා ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්න.
විපක්ෂ නායකතුමනි, ගරු කථානායකතුමනි, මට පොඩි අවස්ථාවක් දෙන්න. මේක මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාටම බලපාන කරුණක්. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. අපි හැමෝම බැඳිලා සිටිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කරලා. මේකේ සඳහන් වෙලා තිබෙනවා මන්ත්‍රීවරයන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර සෑම විටම යම් පොදු සම්පත් භාවිතයේද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංක භාවයකින් සහ ඒකානුතාවයකින් විය යුතුය. මේ වගන්තිය ඇතුළුව වගන්ති ගණනාවක් තිබෙනවා විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙකුගේ හැසිරීම රටාව පිළිබඳ. දැන් ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරන්නට කැමති. මේ පහුගිය දවසක වාර්තා වුණා රත්තරන් කිලෝ 4.611, ඒ කියන්නේ වැලියූ එක මිලියන 80යි 180යි. ඒ ගෙනාපු පුද්ගලයෙකුට දඩ ගහලා තියෙනවා 1,700ක්. මිලියන 70ක්. ඒක ගෙවන්න බැරිව ඒ පුද්ගලයාව රිමාන්ඩ් කරලා තියෙනවා. හැබැයි මේ සභාවේම මන්ත්‍රීවරයෙක් ලක්ෂ 740ක් මිලියන 74ක් වටිනා රත්තරන් සහ මොබයිල් ෆෝන්ස් කිලෝග්‍රෑම් 3.39ක් ඒ බරැති රත්තරන් ගෙනල්ලා එයාට දඩේ ගහලා තියෙන්නේ ලක්ෂ 75යි මිලියන 7.5යි. එතකොට මේ අර පුද්ගලයාට ගහලා තියෙනවා ලක්ෂ 70ක්. මොකද්ද ගරු කතානායකතුමනි මේකේ තේරුම? මේකද සිස්ටම් චේන්ජ් එක? මේකද අරගලයේ ප්‍රතිඵලය? මම ඔබතුමාට කියන්න කැමතියි, අපි බිස්නස් කමිටි එකේ, මම දන්නේ දැන් කාගේ හරි හිත වෙනස් වෙලා තියෙනවද කියලා, මේ පාර්ලිමේන්තුවේ 224ම අවමානයට ලක්ුණු මේ ක්‍රියාව හෙලා දැකලා අපි හැමෝම එකඟ වුණා යෝජනාවක නැස්සම් කරන්න මේ පුද්ගලයාට ඉල්ලාස් වෙන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේ. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ රටේ පුරවැසියෙකුට එක සැලකිල්ලකුත් මන්ත්‍රීවරයෙකුට තවත් සැලකිල්ලකුත් ක්‍රියාත්මක කරන එකද මේ දැන් ක්‍රියාත්මක වෙන සිස්ටම් චේන්ජ් එක? දැන් අර මන්ත්‍රීවරයාට මිලියන 7.5ක දඩයක් ගහලා අර අනිත් පුද්ගලයාට මේ පුවත්පතක වාර්තා වෙන විදිහට මිලියන 70ක් ලක්ෂ 700ක් මං කියන්නේ දඩේ අඩු කරන්නයි කියලා. මං අහන්නේ ඇයි මන්ත්‍රීවරයාට ඒ වගේ ඒ සාපේක්ෂව ඒ සමානුපාතික දඩයක් ගැහුවේ නැත්තේ? මොකද මේකට හේතුව? කවුද මේ අදිසි හස්තය මේ මන්ත්‍රීවරයාට අඩු දඩයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කවුද ඒක පිටුපස ඉන්නේ? මං ගරු අගමැතිතුමාත් සිටින මොහොතේ මම මේක බොහොම බරපතල කාරණාවක් මේක ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම මේක පිළිබඳව දැඩි පියවරක් ගන්නට ඕන. එක පුරවැසියෙකුට මිලියන 70ක දඩය මන්ත්‍රීවරයාට 7.5යි මිලියන. එහෙම කොහොමද වෙන්නේ? එකම වරද අර මේ ගෙනාපු රත්තරන් ප්‍රමාණය මේ බරේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් සමානු මේ ප්‍රොපෝෂනලි බැලුවොත් ඇත්ත වශයෙන්ම අර පුද්ගලයාට මේ මන්ත්‍රීවරයාට ගහලා තියෙන සුළු දඩයක්. ඒ වගේම ගරු කතානායකතුමනි, මම අවසාන වශයෙන් කාරණාවක් ඉදිරිපත් කරනවා. ගරු අගමැතිතුමත් මේ අවස්ථාවේ සිටින එක බොහොම වැදගත්. දැන් ගරු අගමැතිතුමනි, පළාත් පාලන මැතිවරණයක් කල් දාලා තියෙනවා සල්ලි නැතියි කියලා. නමුත් පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා රජයට මුදල් තියෙනවා. බිලියන 10ක් මැතිවරණයකට වෙන් කරන්න පුළුවන්. එසේ ඉවියදී තමයි සල්ලි නැතියි කියලා මේක කල් දමලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ඊට පස්සේ චක්‍රලේඛයක් නිකුත් කරන ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරයාට පුළුවන් සම්බන්ධීකාරකවරයෙක් පත් කරන්න පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සම්බන්ධීකරණය කරන්න. එතකොට අලුත් සභා බිහි කරන්නට කටයුතු කරන්නේ දේශපාලන අතකොළුවන් පත් කරන්නට බලය ලබා දෙනවා. අපි ඒක චැලෙන්ජ් කරනවා අධිකරණය අනිවාර්යෙන්. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිතුමත් මේ රටේ අධිකරණ පද්ධතිය ආමන්ත්‍රණය කරමින් කියනවා මේ රටේ කිසිම කෙනෙකුට මැතිවරණයක් අවශ්‍ය නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙකුට 50%ක් නැහැලු. මේ 50%ක් තියනවද නැද්ද කියන එක සොයා බලා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මැතිවරණය. ඉතින් මම ආගමැතිතුමාට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, ඔබතුමන්ලා බය නම් පළාත් පාලන මැතිවරණේ තියන්න. ගේන්න ජනාධිපතිවරණේ ඉස්සරහට අපි දෙන්නම්. 3-2 නෙවෙයි 6-5ක් ඕන නම් අපි ඒකක් වෙන උනොත් කැන්වස් කරන්න. ජනාධිපතිවරණේ ඉක්මන් කරවන්න. අපි සූදානම් 50%ක් තියනවද නැද්ද කියන එක ඔප්පු කරන්න. ඒ විතරක් නෙවෙයි, බොහොම භයානකම දේ තමයි මම දැක්ක දේ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මේ රටේ අභියාචනාධිකරණයත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයත් විනිසුරුවන්ව යම්කිසි සාකච්ඡාවකට භෝජන සංග්‍රහයකට සම්බන්ධ කර ගැනීම. මේ වගේ තීරණාත්මක අවස්ථාවක ඉතාමත්ම සංවේදී අධිකරණ කරුණු කණනාවක් තීන්දු කරන්නට යෙදී තිබෙන මොහොතක මෙවන් භෝජන සංග්‍රහයක් පැවැත්වීම මං හිතනවා ඒක සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම අධිකරණේ අපි පීඩණයකට ලක් කරනවා. විනිසුරුවන් අපි අපහසුතාවයකට ලක් කරනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමතියි ගරු අගමැතිතුමත් සිටින මේ මොහොතේ බොරුවට බිලියන 10ක් නැහැ කී ඉන්නේ නැතුව දැන් මුදල් තියෙනවනේ. ඒව ඔප්පු කරලා තියෙනවනේ සංඛ්‍යාත්මකව. තියන්න මැතිවරණේ. පළාත් පාලන මැතිවරණේ තියන්න, ඒක තියන්න බය නම් තියන්න ජනාධිපතිවරණේ. ජනාධිපතිවරණේ වේලාසනින් පැවැත්වීම සඳහා ඒ අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කරන්නට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙන ලෑස්ති. මැතිවරණයක් කියලා බලමු, 50% තියනවද නැද්ද, තියෙන්නේ කාටද කියන කාරණාව පිළිබඳව.
ගෞරව ස්තුති. ප්‍රධාන වැඩකුත ආරම්භයේ යෝජනා පිටින් දැන දීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු පාර්ලිමේන්තු වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 17 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නිංග 27 විද්‍යාන වලින් නිදහස් විය යුතුය.
ස්වභාවිකවද?
ආයි